Honorable Sujiva Dissanayake to ask the Minister of Trade, Commerce, Food Security and Cooperative Development.
Ahanani Vajji Katana Kuni.
Garu Katanayake Thumani, Sujiva Dissanayake Mantrithuma Adiripat Karana Prashnata Uttaraya Dena Api. Eka Goibaloho Kushikarmika Nishpadana Vikinima Milidi Ganima Gabada Kirima Beda Harima Pinisa Velanda Polak Samagin Avashi Velanda Pola Yatala Vihuya Saha Pahaskan Sapima Saha Kushikarmika Nishpadana Darya Heki Sadarna Milata Paribhokayan Hata Pravesha Kirima Aramanu Karagena 1998 Varshe Visheshita Arthika Madhyasthana Arambha Kara Ata Mema Aramuna Seed Siya Kitukaraganima May Venevita Nohiki Vieta Ehin Visheshita Arthika Visheshita Ayatanik Via Park Vihua Kistapatika Kota Visheshita Arthika Madhyasthana Karyak Sartakawa Kalamanakaran Kirima Pinisa National Agri Marketing Services Limited Samagama Bahandagare Lekambareage Purana Kotasimi Raji Samagama Klesa Deda Sisipae Dahaveni Mase Naveni Dina Istapitakara Ata Deka Mema Amatyan Se Vishim Variapola Pradeshe Tula Visheshita Arthik Madhyasthanaya Istapitakara Nata A Thuna Adalanove A Hatara Adalanove A Paha Adalanove Ayana Adalanove
Honorable Sujiva Dissanayake
Runi Ojakatana Sumi Palamatru Pasme Vene Variapola Pradesh Tula Visema Vari Kurnagala Putala Marge Ashitava Isala Vanja Vatnagamak Sahita Bumieka me Arthika Madhyasthane Pitla Tieno. Tramaitana make a Tula Tieno Visala Kadakamara Panak Nirmane Kerala, Evagema Daventa Paripala Gudnagilla, Evagema Kurna Dishike Tula Tiena Visala Masani Paraksa Padatia. Leader Dahadahakate Hagib Devan Jalatankia, Bujunhala, Isala, Pirivak, Laksa, Haisiak, Adik Pirivak, Darla, me, Istani, Rumanikalatin, Abetana Gahalatin, Artimat Yastane Kil, Tim May Venakota, May Istane, Aitikarek, Netanta Patelatino, Maker Apigila, Kuamakeno, Kushwar Department, Raitikeno, Ayavim Palasa Bataitikeno, Isapi, Ojanakarno, Garun Yoja, Ametuma, Evagima Matian Sater. ඔබට පුළුවන් නම් මේ ආර්ථික මධ්‍යස්ථානයේ ඔබේ අමාත්‍යාංශයට පවරා ගන්න. ඒ සඳහා ඔබ මොකක් හෝ පියවරක් ගන්නවද කියන එක තමයි මගේ පළමු අතුරු ප්‍රශ්නේ.
Honorable Minister.
ගරු කතානායකතුමනි මේ වාරිපොළ ප්‍රදේශය තුල පිහිටා ඇති මේ ආර්ථික මධ්‍යස්ථානය පිළිබඳව අපි සොයලා බැලුවා. මේ ආර්ථික මධ්‍යස්ථානයේ ඉහත ආර්ථික මධ්‍යස්ථානයේ අපි මේක කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් සහ වාරිපොළ ප්‍රාදේශීය ලේකම්තුමාගේ විමසුවාම මේ ඉඩම ලබා දීලා තියෙන්නේ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි ඉඩම ඒකට ලබලා දීලා තියෙනවා අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යාංශ වෙත 2019 වර්ෂයේදී පවරා දීලා තියෙනවා මේක ඒක ඊට පස්සේ ආර්ථික මධ්‍යස්ථානයක් විදිහට ආරම්භ කරන්න ගොඩනැගිලි හැදුවත ඒකේ ආර්ථික මධ්‍යස්ථානයක් විදිහට අපේ අමාත්‍යාංශයට අයිති වෙලා නැහැ ඊළඟට තේතන ගරු කතානායකතුමනි දැනට පසුවස්සන පසුදස්සන තාක්ෂණයේ ව්‍යාපෘතියක් මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙනවා ඊට අමතරව ජාතික ශිල්ප සභාවේ ආයතනයක් විදිහට ඒක ආයතන පවත්වාගෙන යනවා එතකොට අපේ මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නෙට අදාළව ගත්තොත් ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි අපි දැනට අපේ ආර්ථික මධ්‍යස්ථාන 18ක් තියෙන අපේ අමාත්‍යාංශයේ ආර්ථික මධ්‍යස්ථාන 18 මේ දැනට සමාගමක් විදිහට බහණ්ඩාගාර ලේකම්වරයාගේ යටතේ තියෙන සමාගමක් විදිහට ලියාපදිංචි කළා ස්ථාපිත කළා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා එහෙම අපිට නිශ්චිත වශයෙන් අපේ අමාත්‍යාංශයට ඒක පවරා දෙන්න යම් විදියකට එකගතව තියෙනවා නම් මේක පළාත් සභාවෙන් තමයි බිල්ඩින් එක හදලා තියෙන්නේ කියලා අපිට දැනගන්න තියෙන තොරතුරු ඒ අනුව පළාත් සභාවේ ආණ්ඩුකාරතුමත් එක්ක සාකච්ඡා කරලා මේක අපේ අමාත්‍යාංශයට පවරලා දෙන්න එකගතාවයක් අදාගත්තොත් අපිට ගැටලුවක් නැහැ අපේ අමාත්‍යාංශයට පවරා ගන්න පුළුවන්.
Honorable Sujiva Dissanayake in case you have another supplementary question.
ඒ දෙවියන්තුරු ප්‍රශ්නය කරු නියෝජ්‍ය කතානායකතුමනි වාරිපොළ ප්‍රදේශය කියන්නේ නාගරික අර්ධ නාගරික සහ ග්‍රාමීය ජනතා ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ වගේම මේ ප්‍රදේශයේ මුල් කරගෙන අපේ බිමෙත් සෑහෙන භූමියක් අත්පත් කරගෙන නිර්මාණ දැදුරය ජලාශය ඒකේ වම් මියුරු වල කිලෝමීටර 20කට ආසපානයක් මේ අපේ ප්‍රදේශය හරහා ගලා යන්නේ විශේෂයෙන්ම මේ ඒ දැදුරේ ජලාශයේ ජලයෙන් බුලත් ඒ වගේම එළවලු පළතුරු ආදී බොහෝ දේ වගා වෙනවා නමුත් ඔබ අපි විශේෂ මණ්ඩාපුර පාදනීය මාර්ගය ගියොත් විශාල වශයෙන් තොග අලවිය සෑල් තියෙනවා පාර දෙපැත්තේ අපි යෝජනා කරනවා අමාත්‍යාංශයට පුළුවන්ද කියලා අහනවා. අන්නේ ඔබේ අරමුණ අපි දැක්ක අරමුණ අපි ඇහුවා. ඒ අරමුණ තුල ගැබ් වෙලා තියෙනවා මේ ක්‍රියාවලිය නිසා මේ එළවලු පළතුරු වගේ දේවල් මිලදී ගැනීම සඳහා මෙන්න මේ ආර්ථික මධ්‍යස්ථානෙ භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය මෙදිහත් වීම කරනවාද කියන එක.
Honorable Minister.
ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුම මම හිතන්නේ එතුමා මන්ත්‍රීතුමා අහන දෙවෙනි ප්‍රශ්නෙත් ඒට අදාළම. එනිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන් වයම් පළාත් සභාවේ ආණ්ඩුකාරතුමත් එක්ක සාකච්ඡා කරලා මේ අදාළ ආර්ථික මධ්‍යස්ථාන වෙනුවෙන් ඉදිකරන ලද මේ ගොඩනැගිල්ල නැත්නම් මේ පරිශ්‍රය අපේ අමාත්‍යාංශයේ ආර්ථික මධ්‍යස්ථාන ගොඩනැගලා තියෙන මේ සමාගමට පවරා ගන්න පුළුවන්කමක් ලැබුණොත් ඒකෙන අපේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන ඒ ප්‍රදේශයේ වගා කටයුතු කරලා අස්වැන්න නෙල්ල අලෙවි කරගන්න යම් යම් තැන්වල විවිධ ප්‍රදේශවල තියෙන ඒ සියල්ල ඒකාබද්ධ කරලා ඒක ව්‍යාපෘතියක් විදිහට මේ ස්ථානට ගන්න පුළුවන් නම් ඇත්තටම ඒක ගොවියට පහසුයි. ඒ නිසා අපි විශේෂයෙන් අමාත්‍යාංශය හැටියට ඒ පිළිබඳ අවධානය යොමු කරනවා කියන අදහස ඒ වෙනුවෙන් අපිට අවධානය යොමු කරන්න පුළුවන් කියන එක මන්ත්‍රීතුමාට අපි ඉදිරිපත් කරනවා.
Honorable Varuna Lienage to ask the Minister of Trade, Commerce, Food Security and Cooperative Development.
Sir, matthu mahitiya. Asana, prasne.
Garu niyojya kathayakathum nei. Prasne A1 desi anu hatai. Prasne A2 ou. Prasne ayanna tuna. ඉන්ධන වර්ගය ගරු නියෝජක තනතුමනේ මේ ඉන්ධන වර්ග බෙදා හරින බෙදුම්හල් වර්ග දෙකක් තියෙනවා මීට අදාළව බෙදුම්කාරීත්වය සංස්ථාව සතු වන විට මිල බෙදුම්කාරීත්වය සමිතිය සතු වන විට මිල පෙට්‍රල් රුපියල් 873යි බෙදුම්කාරීත්වය සමිතිය සතු වන විට රුපියල් 10715යි හෝ රුපියල් 10.75යි ඩීසල් රුපියල් 6.60යි බෙදුම්කාරීත්වය සමිතිය සතු වන විට රුපියල් 8යි හෝ 7.0යි රුපියල් 8.62යි භූමි තෙල් රුපියල් 5යි බෙදුම්කාරීත්වය සමිතිය සතු වන විට රුපියල් 5.70යි මේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතික සංස්ථාව විසින් 2026.5/8 වන දින නිකුත් කර ඇති චක්‍රලේඛනයට අංක 11.26 සැපුම් මිලෙහි වෙනසක් සිදුවේ. අයන්නේ හතරවෙනි ප්‍රශ්නය අදාළ සම්පකාර සමිතිය ආයන්න පළවෙනි ප්‍රශ්නය ඔව් හැමුණුම එකෙහි තොරතුරු තියෙනවා ආයන්න දෙක පවත්වගෙන යාමේ අවධානමක් පවතී ආයන්නේ තුන ඉදිරියේදී ඉන්ධනහල් පවතින සම්පකාර සමිතිය සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට නියමිතය.
Honorable Vanoliyenage in your supplementary question.
ගරු නියෝජ්‍යමත්තුමා ඔබතුමා මම හිතන්නේ දැන් මේ මේ ප්‍රශ්න අහපු ටිකම එක්ක බලුවාම ඔබතුමා පිළිගන්නවා මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙනවා කියලා. මොකද දැන් මම අහලා තිබුණේ එකත් එක්ක දැන් 297ක් පිරවුමල් වැහිලා දිනවනේ ගරු නියෝජ්‍යමත්තුමා. එතකොට මේක කරගෙන යන්න බැරි මේ කෝඩෝ කියන වර්ගයේ යටතේ යනකොට පිරවුමල් වලට ලැබෙන කමිෂන් එක 1.75ක් විතර වෙන්නේ. එතකොට මේ සම්පකාරයට කරගෙන යන්න බෑ. මොකද ඉස්සරනම් අපේ කණිසිල් සංස්ථාව මේවා තිබිච්ච රිපෙයාර් වලදී එහෙම නැත්නම් නඩත්තු සියලු දේවල් කරලා දුන්නා. දැන් අද වෙනකොට මේ ඔක්කොම නවත්තලා සම්පකාරයටම කරගෙන යන්න තමයි වෙලා තියෙන්නේ. එතකොට මේ 1.75ක් ලැබෙන ලාභෙන් මේ පඩි ගෙවලා විදුලි බිල ගෙවලා මේවා නඩත්තු කරන්න බෑ. ඒ නිසා ඔබතුමා මං හිතන්නේ පොල්ගොල්ලේ පරිශන වැඩසටහනකදී මේවා සියලුම වගකීම් අරගෙන සභාවතුරුන්ට කියලා තිබුණා මේවා නිවැරදි කරලා දෙනවා කියලා. හැබැයි තාම මේ දේ උනේ නැති නිසා දැන් ඇත්තටම 297ක් වැහිලා තියෙනවා. එතකොට මේක කරගෙන යන්න බැරි නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ එක්කෝ 103ම ලාභේ ලබා දෙන්න. මොකද අනිත් පිරවුම් වලට වගේම එහෙම නැත්නම් මේක කරගෙන යන්න බැහැ. නිසා ඔබතුමා මොකද කියන්නේ 103ම දෙන්න පුළුවන් කියන අදහස.
Honorable Minister.
අර ජෝර්ජ් කතාතුමනේ මෙතුමා 297ක් සම්බන්ධ වැරදි අර්ථකථනයක් කරා. එතන පළවෙනි ප්‍රශ්නේ ඔබතුමා අහලා තියෙන්නේ අයන්නේ එක නිවැරදි විය යුතුයි, ශ්‍රී ලංකාව තුල සම්පකාර සමිතිය මගින් පාලනය වන ඉන්ධන පිරිහුම් මල් සංඛ්‍යාව කොපමණද?
297යි. Yes, honorable member. වැහිලා තියෙන ප්‍රමාණය.
වැහිලා නෙමෙයි අහලා තියෙන්නේ. කොපමණද? සම්පකාර සමිතිය මගින් පාලනය වන ඉන්ධන පිරිහුම් සංඛ්‍යාව කොපමණද? එහෙම ප්‍රශ්නයක් අහලා නැහැ මෙතන.
නෑ අහලා නැහැ. සාමාන්‍යයෙන් වැහිලා දිනවද?
ඔව්. ගරු නියෝජක තනතුමනි 297ක් නෙවෙයි යම් සුළු ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ අවස්ථාවේ අදාළ තොරතුරු මං ගාව නැහැ. නමුත් ඔබතුමාගේ පැත්තෙන් මතුවෙච්ච පළවෙනි ප්‍රශ්නේ තමයි සම්ප්‍රකාර සමිති සඳහා මේ වන විට පවතින ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතුවලදී රජය මගින් ලබා දෙන්නා වූ ඉන්ධන දීමනාවට ලාභය මදි. ඒ වගේම අපි සාකච්ඡා කළ අවස්ථාවලදී විවිධ මතු වුණා ඔවුන් කරන්න යම් සේවාවක් ඔවුන් ව්‍යාපාරයක් නෙවෙයි කරන්නේ. ඒ නිසා ඔවුන්ට මේ කටයුත්තේදී වර්තමාන තත්ත්වයන් තුළට ඇති වී තිබෙන යම් බදු ප්‍රමාණයන් සහ ඉන්ධන ගැලපීමේ ගාස්තු සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා. නමුත් මේ සම්බන්ධයෙන් අපි මේ වෙනකොට විශේෂයෙන් ගත්තොත් ඛනිජ සංස්ථාව ඒ වගේ මුදල් සම්බන්ධයෙන් සමග සාකච්ඡා කරමින් මේවා සඳහා යම් ඒකාබද්ධ වැඩපිළිවෙලක් සූදානම් කරමින් ඉන්නවා ඉදිරියේදී උන්ට මේ කටයුතු සඳහා සහයක් වන්නට.
Honorable member
මගේ මේ දෙවැනි අතුරු ප්‍රශ්න කරු නියෝජ්‍ය අමාත්‍යතුමනි මේවැ ඓතිහාසික සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. මේවා සමහරක් ඒවා LRC ඉඩම් සමහරක් ඒවා රාජ්‍ය සතු ඉඩම්. නමුත් මේවායේදී අලුත් වැඩියා කිරීමේදී සමිතියට රිපෙයර් එකක්වත් කරගන්න බෑ ඓතිහාසිකමක් නැත්නම්. මොකද කොන්සාරිස්තුමා අනුමැතිය ලබා දෙන්නේ නැහැ. ඒ නිසා කොන්සාරිස්තුමාට අනුමැතිය දෙන්න බැරි වෙන නිසා තමයි මේ ඔක්කොම දැන් කඩාවැටලා තියෙන්නේ. සමේ ඓතිහාසික ලබා දීමේදී සුළු ප්‍රශ්නයක් තියෙන්නේ LRC නම් ඒ ආයතනය අවුරුදු සාමාන්‍යයෙන් දැන් 50ක් විතර යන භුක්ති විඳින්නවා. ඉතින් භුක්තියට ඒ බදු ක්‍රමයක් යටතේ ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම අපි පහුගිය ආණ්ඩුව කාලෙත් මේවා නිවැරදි කරන්න කියලා කිව්වා. නමුත් උනේ නැහැ. ඒ නිසා ඔබතුමාලත් දැන් ඇවිල්ලා මයිදන යම් කාල සීමාවක් වෙනවා. මේක ඉක්මනින් කළ දෙන්න පුළුවන් නම් නඩත්තු ටික හරි කරගෙන යන්න පුළුවන් වෙනවා මේ සමිතිවල.
Honorable Minister.
ඔව් ඇත්තටම කරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නිතා වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම ගත්තොත් එහෙම මම පිළිගන්නවා ඔබතුමාගේ ප්‍රශ්නේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි සොයා බලනකොට පසුගිය කාලය තුළ මෙම ඉඩම් මේ සමිති සඳහා ලබා දීමේදී විධිමත් සහ ක්‍රමවත් වැඩපිළිවෙළක් නොතිබීම නිසා මේ වන විට ඔවුන්ට එම ඉඩම් සඳහා යම් වැඩි දියුණුවක් කිරීමේදී අවසර ගැනීමේදී එහෙම නැත්නම් ඔවුන්ට බැංකු ලෝන් නැද්ද මේදී මේ ඉඩම ඔවුන්ට අහිමි. හැබැයි දැන් මේ ඉඩම ලබා ගැනීමේදී ඒවා කොමර්ෂියල් විදිහට වාණිජ ඉඩම් ලෙස සලකන නිසා ඔවුන්ට විශාල බදු මුදලක් ගෙවන්නලා තියෙනවා. ඒ නිසා සමහර සමිති ඉතා අපහසුතාවට පත්වලා තියෙනවා. අපෙන් ඉල්ලාලා තියෙනවා මේ බදු මුදල ගෙවීම සඳහා කාලයක් දෙන්න කියලා. ඒ නිසා අපි කඩිනමින් මේ සම්බන්ධ මැදිහත් වෙමින් මෙම බදු මුදල ගෙවීම සඳහා යම් අඩු කිරීමක් කිරීමටත් ඒ වගේම මේ මුදල් ලබා දීම සඳහා කාලයක් ලබා දීමටත් මේ ඉඩම් වල නිරවුල්භාවය නිරවුල් කිරීමට අපි කටයුතු කරනවා.
Honorable Dr. V.S. Radhakrishnan to ask the Minister of Health and Mass Media. Second round, oral questions, Honorable Hesha Vitanage Ankumar Arachchi, Attorney at Law, to ask the Minister of Public Administration.
Neetijna Hesha Vitanage Mantri Tuma Venuven, Rajya Paripalana Parat Sabaha, Palat Palana Emathumage Ahanawa.
Honorable Chaminda Vijayasiri to ask the Prime Minister, Minister of Education, Higher Education and Vocational Education.
Niyojya Kathanayakathumani Chaminda Vijayasiri Mantrithuma Venuven Agramathithumiya Saha Adhyapana Usas Adhyapana Saha Vruthi Adhyapana Emathumiyagen Ahanawa.
Kathanayakathumani Pilithura Sabhagatha Karanawa.
Honorable Dr. V.S. Radhakrishnan to ask the Minister of Health and Mass Media.
Niyojya Kathanayakathumani V.S. Radhakrishnan Mantrithuma Venuven Saukhya Janamadhyama Emathumiyagen Ahanawa.
Questions understanding order 27-2 of the Parliament, Honorable Sajit Premadasa.
Niyojya Kathanayakathumani Loka Velandapole Borotel ha Indana Mila Ganan පහුගිය කාලය තුල පහළ යෑමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන අතර එමගින් ජනතාවට සනසලසීමේ අවස්ථාවන් උදා වෙලා තිබෙනවා. මං කියන්න කැමති මේ මොහොත වෙන විට බ්‍රෙන්ට් ක්‍රූඩ් ඔයිල් යුද්ධයට පෙර තිබ්බ මුදලට, ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 73.74 බැරල් එකක් යුද්ධය ආරම්භ වන්නට පෙර තිබුණු තත්ත්වයට අද අඩු වෙලා තිබෙනවා. එසේ වුවද ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රියාවලිය, ඉන්ධන සහනාධාරය, ඒ සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතු වෙලා තිබෙනවා. දැන් ලෝකයේ තෙල් මිල පහළ වැටෙන්න අපේ රටේ පාරිභෝගිකයට ලබා දෙන ඉන්ධන මිලත් අඩු වෙන්නට ඕන. අපිට අහන්න තියෙන්නේ වැඩි වෙනකොට වැඩි කරා නම් ඇයි අඩු වෙනකොට අඩු කරන්නේ නැත්තේ? එනිසායි කාරණාවට අදාළව ප්‍රශ්න ගණනාවක් මම ඉදිරිපත් කරනවා. රජය මේ වන විට ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දෙනු ලබන්නේද? රජයේ මේ වන විට ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දෙනු ලබන්නේද? එසේනම් එම සහනාධාර ප්‍රමාණයන් ඉන්ධන වර්ග 90 වෙන්වෙන්ව දක්වන්නේද? එම සහනාධාර ප්‍රමාණය ගණනය කරනු ලබන්නේ කුමන පදනමක් මතද? මෙම සහනාධාරයේ සත්‍ය වටිනාකම පාරිභෝගිකයාට හිමිවන්නේ නොයසේනම් ඒ කාගේ වරදක් හේතුවෙන්? ඉන්ධන සහනාධාරය ලබා දීම සඳහා වන ප්‍රතිපාදන සෑම ඉන්ධන සපයුම්කරුවෙකුටම සමාන ලෙස ආණ්ඩුව විසින් ලබා දී තිබේද? නොයසේනම් ඒ මන්ද? රජයේ මෙම සහනාධාරය తాවකාලිකව සමාවෙන්ද? රජයේ මෙම සහනාධාරයේ නවතාලීමට සූදානම් වන්නේද? එසේ වුවහොත් එක් එක් ඉන්ධන මිල ගණන් වෙනස් වන්නේ කෙසේද? එම මිල ගණන් වැඩිවීම කෙරෙහි වගකීම දැරිය යුත්තේ කවුරුන්ද? ඉන්ධන මිල ගෝලීය වෙළඳපොලේ පහළ යන අවස්ථාවන් වලදී එහි වාසිය පාරිභෝගිකින්ට සම්පූර්ණයෙන්ම ලබා දෙන බවට රජය සහතික කරන්නේද? නැතහොත් ගෝලීය මිල අඩුවීම් වල ප්‍රතිලාභ ජනතාවට නොලැබීමට හේතුව මොකක්ද? 2026 පෙබරවාරි පළවෙනි දින සිට මේ දක්වා ඛනිජ තෙල් සංස්ථාව විසින් සිදු කර ඇති සියලුම ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇනවුම් කළ දිනය, සැපයුම්කරුගේ නම, ඉන්ධන වර්ගය හා ප්‍රමාණය, ඒකක මිල හා මුළු වටිනාකම, නැවුගත කළ දිනයන්, ලැබුණු දිනයන් හෝ ලැබීමට නියමිත දිනයන් ඇතුළත් කරගත් සම්පූර්ණ වාර්තාවක් සභාවට ඉදිරිපත් කරන්නේද? මෙම මිලදී ගැනීම් විවෘත තරඟකාරී ලන්සු කැඳවීමක් යටතේ සිදුකර තිබේද? එසේ නොමැතිනම් භාවිතා කරන ලද තාක්ෂණික හා වාණිජ නිර්ණායක මොනවාද? එම ගනුදෙනු සඳහා සම්බන්ධ වූ සැපයුම්කරුවන් හා අතරමැදි පාර්ශ්වයන්ගේ නාමලේඛනයද සභාවට ඉදිරිපත් කරන්නේද? බටහිර ආසියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා අමතර ප්‍රීමියම් ප්‍රවාහන රක්ෂණ හෝ වෙනත් පිරිවැන් දැරීමට සිදු වී තිබේද? එසේනම් එම අමතර පිරිවැන්ගේ ප්‍රමාණය කුමක්ද? එම කාල සීමාව තුළ ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙවා ඇති ප්‍රීමියම් අගයන්, කලාපයේ සමාන ඉන්ධන ආනයනකරුවන් විසින් ගෙවා ඇති ප්‍රීමියම් අගයන් සමග සංසන්දනය කර තිබේද? එම වාර්තාව සභාගත කරන්නට කටයුතු කරන්නේද? ජාත්‍යන්තර මිල දර්ශකවලට සාපේක්ෂව ඛනිජ තෙල් සංස්ථාව විසින් අසාමාන්‍ය හෝ අධික මිල ගෙවීම් සිදු කර ඇතනම් ඒවා හඳුනා ගැනීම සහ ඒ සඳහා වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා රජයේ සතු අධීක්ෂණ හා වගවීමේ ක්‍රමවේදයේ කුමක්ද? ඒ මොකද විශේෂයෙන්ම පරිේෂණ ආයතනවලට අනුකූලව 2026 මැයි මාසයේදී ලෝකයේ මිලට වඩා අපි ඩීසල් අරන් තිනවා 15%ක මිලක් වැඩිය. සමාවෙන්න පෙට්‍රල් අරන් තිනවා 15%කට වැඩිය වැඩි මිලකට. ඩීසල් අරන් තිනවා 13%කට වැඩිය වැඩි මිලකට. ලෝක සාමාන්‍යයට වැඩිය. ඒ නිසා විශේෂයෙන්ම මේ ප්‍රශ්නවලට පිළිතුරු මම මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා ජාතික වශයෙන් අතිශයින්ම වැදගත් නිසා.
හොනබල් මිනිස්ටර්
කරුණියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමාගේ පළවෙනි ප්‍රශ්නය ඉන්ධන සහනාධාරයක් මේ වෙනකොට ලබා දෙනවා. ඒ සහනාධාර ලැබෙන්නේ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක් සහ ඔක්ටේන් 92 ලීටරයක් සඳහා රුපියල් 20 බැගින්. ඊළඟ ප්‍රශ්නය අහන්නේ සහනාධාර ලබා දෙන පදනම මොකක්ද කියලා. ඒ සැපයුම්කරු අපි ඉස්සෙල්ලම ගණනය කරනවා සැබෑ වියදම සඳහා පදනමක්. ඒවගේම ඒ සැපයුම්කරු සඳහා තියෙන වියදමත් සැබෑ වියදමත් අපි ඒ අයගෙන් ලබා ගන්නවා. ඒවගේම විකුණුම් මිල සහ ඒ සැපයුම්කරුගේ වියදම අතර තියෙන වෙනස රුපියල් 100ට වඩා වියදම සහ විකුණුම් මිල අතර තියෙන වෙනස 90 පාදක කරගෙන උපරිමය ඩීසල් සඳහා රුපියල් 100කට සහ පෙට්‍රල් සඳහා රුපියල් 20කට එන විදිහට ලබා දෙන්න සහනාධාරය ලබා දෙන්න කටයුතු කරනවා. ඊළඟ ප්‍රශ්න අහන්නේ සත්‍ය වටිනාකම් පාරිභෝගිකයාට හිමිවන්නේද කියන එක. ඔව්. ඊළඟට අහන්නේ එම කාගේ වරදක්ද කියන එකේ නොයසේ නම් අදාළ නොවේ. දෙවන ප්‍රශ්නය ඉන්ධන සහනාධාරය ලබා දීම සඳහා එන සැපයුම්කරු සමාන ලෙස ආණ්ඩුව ලබා දෙනවාද කියලා. සමාන ලෙස ලබා දීමක් කටයුතු කරන්නේ නැහැ. ඒ සැපයුම්කරු විසින් අදාළ මාසය තුළ අලෙවි කරන ලද ඉන්ධන ප්‍රමාණය සැලකිල්ලට ගෙන ඒකට සමානුපාතිකව තමයි ගණනය කරලා සහනාධාර ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒ අනුව ඊළඟ ප්‍රශ්නය අදාළ නොවේ. සහනාධාර නවතාලීම සඳහා තියෙනවද කියන සූදානම ගැන දැනට රුපියල් බිලියන 57ක් සීමාව මේ සහනාධාර සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. ඒ නිසා දැනට මේකේ අවශ්‍යතාවයක් පෙනෙනගින්නේ නැහැ. එසේ වුවත් ඉන්ධන මිල ගණන් වෙනස් වෙනවද කියන එක දැනට බිලියන 57ක් වියදම් සීමාවක් වෙන් කරලා තිබුණත් මේ මුදල තවමත් සම්පූර්ණයෙන්ම භාවිතා කරලා නැහැ. ඒ නිසා අපිට ඒ අනුව මිල ගණන් වෙනස් වෙනවද කියන කාරණේ දැනට ප්‍රකාශ කරන්න බෑ. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 90 තමයි තීරණය කරන්න වෙන්නේ විකුණුම් මිල වෙනස් වෙනවද කියලා. ඊළඟ ප්‍රශ්නය හැටියට අහනවා මිල ගණන් වැඩිවීම කෙරෙහි වගකීම් යුත්තේ කවුරුන්ද කියන එක. ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් මේකෙන් අදහස් කරන්නේ ලෝක වෙළඳපොලේ මිල ගණන් වැඩිවීම පිළිබඳ නම් අපි දන්නවා මේකේ සටහන අනුව බැලුවහම සංඛ්‍යාලේඛන අනුව බැලුවහම පේන්නේ මාර්තු මාසයේ ඉඳලා තමයි මේ ඉන්ධන වල මිල වැඩිවීම වෙලා තියෙන්නේ. ඒතොර අපි දන්නවා කාරණේ තමයි මාර්තු මාසය කියලා කියන්නේ මැද පෙරදිග යුදමය තත්ත්වය ආරම්භ වෙච්ච වෙලාව. ඒතොර ඒකේ වගකීම ගැන නම් ඔබතුමා අදහස් කරන්නේ ඒකට වග කියන්නේ කවුද කියන එක ඇත්තට මට නිශ්චිත වශයෙන් කියන්න බැහැ. ඒ යුද්ධය සඳහා තීරණය ගත්තේ ඇමරිකාවද ඊශ්‍රායලයේ බලපෑමද ඉරානයද එහෙම නැත්නම් ඉරානයේ ප්‍රකෝප මේ අනුව මට තීරණයක් දෙන්න බෑ. අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ ලෝක වෙළඳපොලේ මිල වැඩිවීම නිසා තමයි ලංකාවේ වෙළඳපොලේ මිල වැඩි වෙලා තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නය ගෝලීය වෙළඳපොළ පහළ යන අවස්ථාවේ වාසිය ලබා දෙනවද කියන එක. ඔව්. ඊළඟට ගෝලීය එසේ නැතොත් මිල අඩුවේ මේ ප්‍රතිලාභයේ ජනතාවට නොලැබීමට හේතුව අදාළ නොවේ. මොකද එහෙම මිල අඩුවීම අනිවාර්යයෙන්ම පාරිභෝගිකයට ලබා දෙන්න අපි කටයුතු කරනවා. පස්වෙනි ප්‍රශ්නේ ඒ මුළු මේ කාලය තුළ සැපයුම්කරුගේ ඉන්ධන වර්ග හා ප්‍රමාණය පිළිබඳ නැවගත කළ දිනයන් ආදී පිළිබඳ විස්තරය දීර්ඝ විස්තරයක් තියෙන නිසා මම එමනුම එක වශයෙන් එක සභාගත කරනවා. ඊළඟ ප්‍රශ්නේ හය අහන්නේ විවෘත තරංකාරී ලංසුත නීමේ කටතේ සිදු කරලා තියෙනවද කියන එක. අවස්ථා දෙකකදී හැර සියල්ල ලංසුකඳවීම මත තමයි කරලා තියෙන්නේ. ඊළඟට අහන්නේ එසේ නොමැතිනම් භාවිතා කරන තාක්ෂණික හා වාණිජ නිර්ණායක මොනවාද කියන එක. මිල සහ පිරිවිතර ඍජු සැපයීම් යෝජනා මගින් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නකොට ඒ ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණික ඇගීම් කමිටුව මගින් තමයි මිල සහ පිළිවිතරයන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නේ. ඒ පදනමම පාවිච්චි කරලා තමයි මේ මිලදී ගැනීම් දෙකම සිදු කරලා තියෙන්නේ. ඊළඟට අහන්නේ මම ගනුදෙනු සඳහා සැපයුම්කරු හා අතනදී පාර්ශ්වයන්ගේ නාම ලේඛනය සභාවට ඉදිරිපත් කරන්නේද කියන එක. ඔව්. පළවෙනි එකේ සැපයුම්කරු ආදිත්‍ය බිර්ලා ග්ලෝබල් ට්‍රේඩින් සිංගප්පූර් ප්‍රයිවට් ලිමිටඩ්. අතරමැදි පාර්ශ්වය ආදිත්‍ය බිර්ලා ග්ලෝබල් ට්‍රේඩින් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්. දෙවෙනි අවස්ථාවේදී සැපයුම්කරු ට්‍රැපිගියුරා ප්‍රයිවට් ලිමිටඩ් සිංගප්පූර්. ඒ සඳහා අතරමැදි පාර්ශ්වයක් නැහැ. හත්වෙනි ප්‍රශ්නයේ බටහිර ආසියාවේ පවතින ගැටුමකාරී තත්ත්වය නිසා ඉන්ධන ආනයනයේදී අමතර පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තියෙනවද කියන එක පිළිතුර නැහැ. නමුත් අමතර පිරිවැයක් ගෙවලා නැති වුණත් සියලු වගයන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අපේ වෙළඳපොළේ ලෝක වෙළඳපොළේ මිල ඉහළ යෑම නිසා අපේ වෙළඳපොළේ මිල ඉහළ යන්න කටයුතු කරන්න සිද්ධ වුණේ. ඊළඟට අහන්නේ කලාපයේ සමාන ඉන්ධන ආනයනයකින් ගෙවා ඇති ප්‍රීමියම් සහ අපි ගෙවපු ප්‍රීමියම් අතර සංසන්දනයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන කරනවාද කරලා තියෙනවාද කියන එක නැත. සාමාන්‍යයෙන් CPC එක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තරංගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් කරහා තමයි මිලදී ගැනීම කරන්නේ. එතකොට මේ තරංගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් කරහා ඉන්ධන මිලදී ගැනීම කරන නිසා ඒකෙන් පිළිඹු වෙන්නේ සියල්ල ජාත්‍යන්තර ඉන්ධන මිල ඉහළ යාම සහ පාළ යාමට සාපේක්ෂව ඒ මත තමයි තීරණය වෙන්නේ කියන එක. ඒ වාර්තා සභාගත කරනවාද කියන එක එතකොට ඒ අනුව අදාළ වෙන්නේ නැහැ. අටවෙනි ප්‍රශ්නේ අහන්නේ ජාත්‍යන්තර මිල දර්ශකයට සාපේක්ෂව CPC අසාමාන්‍ය ලෙසව අධික මිල ගෙවීම සිදු කර ඇතනම් ඒකට වගකීතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අසාමාන්‍ය හෝ අධික ලෙස මිල සිදු ගැනීම කරලා නැහැ. ඔබතුමා ප්‍රශ්නේ අවසානයේදී ප්‍රශ්නේ කොටසක් නොවන හැටියට 15%ක් සහ තවත් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරා. මේ සංඛ්‍යාලේඛන සඳහා ඔබතුමා පදනම් කරගත්තේ මොකක්ද කියන එක හරියටම පැහැදිලි කරනවා නම් ඒ සම්බන්ධයෙන් මට තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අපිට ලැබිලා තියෙන වාර්තාවලට අනුව එහෙම අසාමාන්‍ය ලෙස හෝ අධික මිල ගැනීමක් සිද්ධ කළා නැහැ.
Honorable Leader of the Opposition, you can have a clarification on
that. මේ ප්‍රශ්නය තුළින් මම ඇහුවේ ලෝකයේ වෙළඳ පොළේ තෙල් මිල ඉහළ යනකොට අපේ රටේ ඉහළ දමන්නටත් ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහත වැටෙනකොට එය පහත දැමීම නොකරන්නටත් ඒ පදනම ඒක පදනම් කරගෙන මම මේ ප්‍රශ්නය ඇහුවේ. එහෙම නැතුව මං ඇහුවේ නෑ කවුද යුද්ධයට වග කිවි යුත්තේ, කවුද යුද්ධය ආරම්භ කරේ. එහෙම ප්‍රශ්නයක් මං ආරම්භ කළ නෑ, එහෙම ප්‍රශ්නයක් මං අහලා නෑ. හැබැයි ඔබතුමාගේ උත්තරෙන් බොහොම පැහැදිලිව ප්‍රකාශ වෙනවා ලෝක වෙළඳපොළේ මිල වැඩිවීම නිසා මිල ඉහළ දැම්මා. හැබැයි ඔබතුමා දැන් මෙතන බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා ලෝක වෙළඳපොළේ මිල අඩු වෙනකොට අනිවාර්යෙන්ම මේ මිලත් පහළ දමනවයි කියලා. දැන් අද දවස වෙනකොට ලෝක වෙළඳපොළේ තෙල් මිල දැන් විශාල ලෙස පහළ වැටලා තිබෙනවා. දැන් ක්‍රූඩ් ඔයිල් බැරල් එක ඇත්ත වශයෙන්ම ඇමරිකන් ඩොලර් 73.74 දක්වා අඩු වෙලා තිබෙනවා. මේක එකපාරටම අඩු වීමකුත් නෙවෙයි, ක්‍රමක්‍රමෙන් අඩු වුණා. හැබැයි ඒ අඩු වුණු හැම අවස්ථාවකදීම ඔබතුමන්ලා කිසිම තෙල් මිලේ අඩු කිරීමක් කළා නැහැ. මම ඔබතුමාගෙන් ඇත්ත වශයෙන්ම අහන්න කැමතියි, අපි මේ කරුණු ගණනය කරලා තිබෙන්නේ විශේෂයෙන්ම සාමාන්‍ය වශයෙන් ගත්තොත් අපි ඩොලර් රුපියල් වලට පරිවර්තනය කරලා ලෝක වෙළඳ පොළේ තෙල් මිල රුපියල් ඇත්ත වශයෙන්ම ඒ අය කිරීම ඒ මුදල් අය කිරීම දිහා බැලුවම සාමාන්‍යයෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල අපි රුපියල් වලට පරිවර්තනය කරයින් පස්සේ 424කට ගන්න පුළුවන් වෙලාවේ ඇත්ත වශයෙන්ම ඔබතුමන්ලා ලෝක වෙළඳපොළේ තෙල් මිල මම කියන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් 424 වෙනකොට දේශීය පාරිභෝගිකයාගෙන් 434ක් අය කරලා තිබෙනවා. ඒ කියන්නේ රුපියල් 10ක් ඕවර් ප්‍රයිස්ඩ්. අපි ඔටෝ ඩීසල් ගත්තොත් ලෝක වෙළඳ පොලේ තෙල් මිල අපි රුපියල් වලට පරිවර්තනය කරලා කතා කරනකොට රුපියල් 381 වෙනකොට අතවශයෙන්ම දේශීය පාරිභෝගිකයාගෙන් ඔටෝ ඩීසල් වලට අය කරලා තියෙනවා 407ක්. ඒ කියන්නේ රුපියල් 26ක් වැඩිපුර අය කරලා තියෙනවා. ඒ වගේම මේ ක්‍රියාව තුළ අතවශයෙන්ම පාරිභෝගිකයාට ලබා දෙන්නට තියෙන මිල අඩු කිරීම ඔබ ඉටු කරලා නැහැ. ඊට වැඩිය බරපතලම දේ තමයි ඔබතුමන්ලා ඉතාමත්ම අධික මිලකට තෙල් අරන් තියෙනවා. ඒ නිසා තමයි පෙට්‍රෝලියම් එක කියන්නේ ඇත්ත වශයෙන්ම බ්‍රේක් ඊවන් කොස්ට් එක පෙට්‍රල් 92ට 474යි, ඒ වගේම ඔටෝ ඩීසල් වලට 436යි කියලා. මේ තත්ත්වය තුළ ගෝලීය තෙල් මිලට වඩා වැඩි මිලක් ගෙවලා, ඒ කියන්නේ අඩුවට ගන්න තිබ්බදේ වැඩි මිලක් ගෙන්වීම තුළ අද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩුවක් වෙලක් තිබෙනවා. මේක අවසානයේ මේ පාඩුව මේ රටේ බදු ගෙවන්නන් භුක්ති විඳින්නට ඕන. ඒ අයට මේවා ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම අඩු මිලට මේ රටේ ජනතාවට ලබා දෙන්න තිබුණු අවස්ථාව ඒක අහිමි වෙලා තිබෙනවා. ඉම්පෝර්ට් කොස්ට් එක ආනයන පිරිවැය මිල ඒ දරපු ප්‍රතිපාදන වැඩිවීම තුළ රට තුළ විදේශ විනිමය සංචිත හිඟයකටත් මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මට පැහැදිලිව ඔබතුමාට කියන්නට ඕන මේවා සියල්ලක්ම පරිේෂණ කරපු දත්ත. ඔබතුමාට දැනගන්නට ඕන නම් වෙරිටේ රිසර්ච් ආයතනයේ කරපු පරිේෂණ දිහා ඔබතුමාගේ අවධානය යොමු කරන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා අපිට කියන්න ඇයි මේ අඩුවට ගණ්ඩ තිබ්බ තෙල් ටික වැඩිමිලකට අරගෙන පාරිභෝගිකයාට ලබා දෙන්න තිබ ඒ මිල සහනය පෙට්‍රල් වල ඩීසල් වල ලබා දෙන්නට මේ රජය ඔබතුමා කටයුතු නොකළේ කියන එක මම අහන්න කැමතියි.
Honorable Minister will respond to that.
ගරු ව්‍යක්තිනායකතුමනි, මම දන්නේ කුමන පරීක්ෂකයන්ද ඔබතුමාට ওই දත්ත දීලා තියෙන්නේ. සම්පූර්ණ දත්ත ටික වැරදි. ඔබතුමා ওই මිල ගණනය කරපු පදනම පැහැදිලි කරනවා නම්, ඔබතුමාගේ මිල සූත්‍රය මොකක්ද කියලා පැහැදිලි කරනවා නම් මට එතෙන්ද කියන්න පුළුවන් කොයි තැනද වැරදීම් තියෙන්නේ කියලා. දැන් මේ 407ට මේ ඩීසල් අපි විකුණනකොට රුපියල් 536ක් වෙනවා. ඇත්ත මිලට අපි විකුණනවා නම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රය අනුව. ඒ නිසා ඔබතුමා ඉදිරිපත් කරපු දත්ත පිළිබඳ මට කිසිසේත්ම එකඟ වෙන්න බෑ. මම පැහැදිලි කරන්නම්. දැන් උදාහරණයක් දැන් මේ ඊළඟ ප්‍රශ්නේ ඔබතුමා මතු කරන ලෝක වෙළඳ පොලේ ඛනිජ තෙල් වල මිල අඩු වීමක් තියෙනවා. ඇයි මේක මේ වෙලාවේ පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ නැත්තේ කියලා. ඔව්. මේ වෙලාවේ ලෝක වෙළඳ පොලේ මිල වැඩි වීමක් මිල අඩු වීමක් තියෙනවා. හැබැයි අපි බලන්න ඕන මේක සාපේක්ෂව. මම ගත්තොත් උදාහරණයක් හැටියට යුද්ධයට කලින් අපි රිෆයින් කරපු 92 පෙට්‍රල් ගත්තොත් බැරල් එකක් රුපියල් ඩොලර් 75ට තිබුණේ. දැන් මේ වෙනකොට ඒක අඩු වෙලා තියෙනවා 109කට රිෆයින් කරපු එක. එතකොට එහෙම බැලුවත් යුද්ධේ පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්වා වෙනකොට තවමත් 146ක් වැඩි. ඒ වගේම ඩීසල් ගත්තොත් යුද්ධේ පටන් ගන්නකොට රිෆයින් කරපු එක පිරිපහදු කරපු එක තියුනේ බැරල් එකක් ඩොලර් 88.83ක්. දැන් මේක මේ වෙනකොට 126.9කට අඩු වෙලා තියෙනවා. දැන් මේ අඩුවීම ගත්තා වුණත් තවමත් ලෝක වෙළඳ පොලේ මිල වැඩිවීම යුද්ධයට කලින් එකට සාපේක්ෂව බලනකොට 142ක් වැඩි. ඔබතුමා ක්‍රූඩ් ඔයිල් ගැන කතා කරා. යුද්ධය පටන් ගන්න කලින් පෙබරවාරි මාසේ ක්‍රූඩ් ඔයිල් තිබුණේ බැරල් එකක් ඩොලර් 64.75ක්. හැබැයි දැන් මේ වෙනකොට 78ට අඩු වෙලා තියෙනවා. 78ට ඇවරේ මම මේ තියෙන ඇවරේජ් ගාන ජුනි මාසේ තියෙන ඇවරේජ් ගාන එහෙම බැලුවත් මේක 32.4ක් වැඩි. හැබැයි ගරු උපක්ෂණායකතුමනි, ඔබ හොයලා බැලුවොත් මේ වැඩිවීමට සාපේක්ෂ ලෙස අපි ලංකාවේ වෙළඳ පොලේ මිල වැඩිවීම කරාද කියලා හොයලා බැලුවොත් අපි එහෙම කරලා නැහැ. තවමත් අපි උදාහරණයක් ඇටට ගත්තොත් යුද්ධයට කලින් 293 තමයි තිබුණේ පෙට්‍රල් 92 දැන් 434යි වැඩි කරලා තියෙන්නේ තවමත් වැඩි කරලා තියෙන්නේ 148කින් විතරයි ඒ වගේම ඩීසල් ගත්තොත් 292 තමයි පෙබරවාරි මාසේ තිබුණේ දැන් මේ වෙනකොට 407ක් ඒකේ වැඩිවීමත් 146.9 එතකොට ලෝක වෙළඳ පොලේ මැයි ජූනි මාසේ වෙනකොට 142.3ක වැඩිවීමක් තියෙනවා ඩීසල් වල අපේ තියෙන 46.9 තවමත් සාපේක්ෂව ගත්තන් පස්සේ මේ අඩු වෙලා ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙලා තිබුණා වුණත් අපේ මිල සහ මේ මිල වැඩිවීමේ
ප්‍රතිශතාත්මකව
එනුව ගත්තාම ගරු විපක්ෂ නායකතුමනි අනිවාර්යයෙන්ම ලෝක වෙළඳ පොලේ මිල අඩුවීමේ ප්‍රවණතාවය සහ ඒකේ ලාභය අනිවාර්යයෙන්ම අපි ජනතාවට ලබා දෙනවා. හැබැයි මේකත් මතක තියාගන්න ඕන අපි සහනාධාර ලබා දුන්නා ලෝක වෙළඳ පොලේ මිල වැඩිවීමේ පීඩණය එලෙසෙන්ම අපි පාරිභෝගිකයට ලබා දෙන්න කටයුතු කළ නැහැ. රජයේ හැටියට එක පැත්තකින් සහනාධාරයක් ලබා දුන්නා. ඒ වගේම ඊට සාපේක්ෂව මිල වැඩි නොකරපු නිසා ඒ විශාල පීඩණයෙන් කොටසක් විතරයි පාරිභෝගිකයට දෙන්න කටයුතු කරේ.
Questions understanding order 27-2. We're not going for debate on this, honorable leader of the opposition. Okay, I'll give you a minute, please. Just.
ගරු ඇමතිතුමනි, ඔබතුමා දන්නවා මේ රටේ පාරිභෝගික ජනතාව මේ තෙල් මිල වැඩිවීම තුළ අතිශය පීඩණයකට ලක් වෙලා තිබෙන මොහොතක ඒ අය පිළිබඳව සංවේදී වෙලා සානුකම්පිකව අඩුම ගානේ ඒ අය ගැන දයාව කරුණාව ඇති කරගෙන අඩුම ගානේ ඔය මොන දේ කරන්නට බැරි වුණත් අර ඡන්දේ කාලේ දුන්නු පොරොන්දුව වරායේ ගොඩ බාන මිලට තෙල් ටික ලවා දෙනවයි කිව්වනේ පාරිභෝගිකෙන්ට කරුණා ඔව් කිව්වා ටැක්සස් ඔක්කොම ඉවත් කරනවා කිව්වා මහා භාණ්ඩාගාරයට ගෙවන ගාණ ඉවත් කරනවා කිව්වා ඔක්කොම දූෂණය ඇමති කොමිස් එක අල්ලස ඔක්කොම නැති කරනවා කිව්වා වරායේ ගොඩ බාන මිලට තෙල් ටික ලබා දෙන්නේ කවදද
I call upon Honorable Shanakyan Rajaputran Rasamanikam, your question under 27-2. What is your point of order, Honorable Member? We have not much of time today. Yes, what is your...
Standing order, Anudeka Deka, Visi Hatha Deka, second paragraph, Mama, Ape Deputy Public Security Minister, Visi Hatha Deka Dema, 1.5 months before, මට කිව්වා 2 weeks වලින් උත්තර දෙනවා කියලා තාම උත්තර නැහැ මේ එක පොඩ්ඩක්
we will bring it to his information yeah honorable rasamanikam you can please
thank you honorable deputy speaker hari satutui adanam parliamentuwe innat ape niyojya kathanayakathuma mulasune innakota harima samakamiwa parliamentu yanawa illimath thiyena obathuma hemadama enna kiyala parliamentuwe udewaru etoṭa kisi karadarayak nathuwa yai me parliamentuwe Honorable Minister of Justice, I'd like to raise this 27-2 question. I hope you are responding to it today. The ongoing excavations at the Chemmani mass grave site in Jaffna are a matter of significant public concern. The first site came to public attention following revelations made during the prosecution of the 1996 Krishanti Kumaraswamy murder case, when allegations emerged that civilians who disappeared during the conflict had been buried in the Chemmani area. Honorable Minister, I'd also like to thank you for taking the time to go to Jaffna. You had in fact visited the site in Jaffna. You had held discussions with people in Jaffna. So thank you for that. We see that you're willing to engage and resolve this. So thank you for that. The recent excavations have reportedly uncovered more than 380 skeletal remains, making Chemmani the largest mass grave excavation discovered in Sri Lanka to date. So at the point that I wrote this question, it was 380, I think. Now it's gone up beyond 400, 430 according to Dr. Ramanathan Archuna, making Chemmani the scale of these findings raises serious questions regarding identification of victims, forensic investigations, accountability, and the measures taken by the government to establish the truth. In this regard, will the Honorable Minister inform this House? Number one, what is the total number of skeletal remains recovered from the Chemmani excavation site as of the latest official count? Question number two, can the government provide a breakdown of the remains recovered, including the number of identified as number identified as adults, juveniles, children, infants, and the number of complete skeletons and partial skeletal remains. Number three, how many of the recovered remains have undergone forensic examination, DNA analysis or other scientific identification procedures, and how many have been positively identified? Number four, what measures have been taken to establish the identity of the victims and the cause and approximate period of death? Number five, has the government sought or received technical assistance, forensic expertise or DNA analysis support from international institutions or foreign governments in relation to the Chemmani excavation? If so, what are the details thereof? Now, Minister, this particular question, since there's a 350 word count, I couldn't go into detail. I raised this question because, as you're also aware, in 1996, during the Krishanthi Kumaraswamy excavations, you are also aware that around 15 skeletal remains were sent to Scotland. And now, out of the 15 skeletal remains, two of them were identified. Now, the balance that were not identified, 13 of them, remain at the University of Lancashire. So the custodian is the University of Lancashire, I believe. So if we are really serious about identifying them really fast, all that the government needs to do is write a letter and say, can you give us expertise? And I've just concluded a trip to Europe, and there have been plenty of countries who are willing to give us financial and technical assistance if the government asks for it. And the next question, Honorable Minister, is what steps have been taken to review evidence and material connected to the original Chemmani investigations that arose following the Krishanthi Kumaraswamy case, including any remains, samples or forensic reports previously sent to Scotland? Okay, it's in the question. Sent to Scotland or elsewhere overseas, and what is their current status? That is the information that I just gave before raising that question. The next question is that at a lawyers forum held in Jaffna last week, the Honorable Minister reportedly stated, I read it on the news, that you attended a meeting that comprised of lawyers, and that in that meeting that you stated that steps would be taken to advance the investigation to the next stage of identifying the recovered remains. Will the Honorable Minister therefore assure Parliament that a reputed an internationally experienced forensic institution, I hope you observe the emphasis that I put on reputed and internationally experienced forensic institution, will be engaged to assist in identifying the victims? And the final question is, what further action has the government undertaken to establish the truth regarding those buried at Chemmani and provide answers to affected families? Now, Honorable Deputy Speaker, in the Budayam Sambandha Maha Gaurava Amitravarle, Ningal Yalpana the Varietan the Ningal, Ungulka Mudalikan the Nidhi Amitra in the Alisabri Aurum, Idepola Yalpana the Varietan there, Vandu Avaram Palavakurdile Valangi Center in there, Idaka Mudal, Ungulka Mudal Amitra in the Alisabri Aurum Yalpana the Vandu Palavakurdile Valangi Center Vutar, Ananane Kindrain, Adakapura Vijayadas Rajapaks Aurum Vandu Vakurdil Valangir in there. நீங்கள் அந்த இடத்துக்கு நேரடியாக சென்றிருந்த நீங்கள் அந்த மக்களுடைய எதிர்பார்ப்பு என்னன்றதை அறிந்திருப்பீங்கள். தயவு செய்து அங்க இடத்திலே போராட்டத்தில் ஈடுபட்ட மக்கள் ஒரு அரசியல் பின்னணியிலே இயங்குகிறார் என்று நீங்கள் சந்தேகப்பட வேண்டாம். அது அந்த மக்களுடைய ஆதங்கம். 14 ஆண்டுகளை கடந்தும் நீதி இல்லை என்ற ஆதங்கம், அது அந்த ஆதங்கத்தை வெளிப்படுத்துறதுக்கு அந்த மக்கள் ஒன்று சேர்ந்ததை, அது ஒரு அரசியல் கட்சியோ யாருடைய பின்னணியில் இயங்குறது நீங்க தயவு செய்து சந்தேகப்படுவோம். அந்த ஆதங்கத்தை நீங்கள் நிவர்த்தி செய்வதா இருந்தால், இந்த செம்மணி அகழ்வு பணிகளுக்கு அரசாங்கம் நிதி ஒதுக்கவில்லை, இல்லாவிட்டால் அரசாங்கம் இந்த அகழ்வு பணிகளை முன்னெடுக்கவில்லை என்று நாங்கள் குற்றச்சாட்டு சுமக்கவில்லை. நாங்கள் குற்றச்சாட்டு சுமக்கிறது கௌரவ அமைச்சர், நீங்க அகழ்வு பணிகளிலே கண்டெடுக்கப்படுற அந்த மனித எச்சங்களுக்கு அந்த மனித எச்சங்களை வந்து அடையாளம் காண வேணும். இஃப் வித்தவுட் த டிஎன்ஏ, அந்த டிஎன்ஏ பரிசோதனை செய்யாமல் யாருடைய குடும்ப உறவினருடைய மனித எச்சங்கள் என்று கண்டுபிடிக்காவிட்டால் பிரயோசனம் இல்லாமடும். அதுக்கான தேவையான வசதிகள் இலங்கையிலே இல்லை. அப்ப இந்த விடயம் சம்பந்தமாகத்தான் எங்களுக்கு உங்கள் மீது கேள்விகளும் சந்தேகங்களும் இருக்கின்றால், அகழ்வு பணிகளை பற்றி இல்லை. ஆனால்
ஹானரபிள் மெம்பர் கேன் பீ மேக் இட் ஷோர்.
தேங்க் யூ சார், தேங்க் யூ, தேங்க் யூ.
டான் தி ஹானரபிள் மினிஸ்டர் ஆஃப் ஜஸ்டிஸ்.
தேங்க் யூ ஹானரபிள் டெபியூட்டி ஸ்பீக்கர். தேங்க் யூ ஹானரபிள் ராஸ்மானிக்கம் எம்பி ஃபார் ரேசிங் தீஸ் வேலிட் க்வெஸ்சன்ஸ். Yes, first and foremost, I must say the first indications of chairmani came at the end of the Krishanti Kumaraswamy's trial, somewhere around, if I'm not mistaken, 98, 99. But thereafter, not a single government till 2025 ever bothered to follow up on chairman. Only we did. Others visited, as you said, the ministers, they visited, and some of the governments, even you may have represented at some point, they never. I'm sorry. You would have been in the parliament. Sorry. But either way, none of the governments did, you know, for 25 years till we came along. So our commitment for the cause is undoubtedly sincere, and we are also aware that our mandate that we receive from the North is not to cover up, but to do justice. And we are going to do that. So let me answer your questions, Honourable Sir. The total number of skeletal identified so far, 412. Total number of skeletal recovered, 409, as the date of 23rd of June 2026. There are no breakdown details of skeletals. Judicial Medical Officer did not submit these breakdown details to court. These details will be available only upon completion of the analysis, which is in progress. The current investigation at Chemmani site is focused on excavations and exhumations. The forensic anthropology analysis on the human remains is yet to commence. What measures have been taken to establish the identity of the victims and the cause of approximate period of death? The possible cause of death, including if the victim has died due to a crime, will have to be identified through a forensic anthropological analysis. Ascertaining the period of death takes place through the analysis by the archaeologists and the judicial medical officers. Details will be available when they submit the respective reports. In August 5th, 5th of August 2025, the court held an identification period of clothing and other associated artifacts that had been excavated at Chemmani, where over 200 family members attended. The CID is also investigating. The approximate period of death is to be determined through examination and analysis. Expert opinions are in progress. The government has invited forensic assistance from international entities, recognizing the experience and expertise in mass grave investigations, and is in negotiations with different embassies. The Office of Missing Persons, as an independent state mechanism, also engaged with different foreign entities and is closely working with ICRC, among others. For example, on the 16th October 2025, the OMP collaborated with the ICRC to invite two experts to conduct age analysis of sub-adults training for judicial medical officers, odontologists and anatomists at the University of Jaffna in order to assist with the Chemmani and other mass grave cases. Similarly, the Office of Missing Persons will take measures based on the requirements arisen. I can assure you that we have spoken to embassies, we have made all the local finances that is necessary for the excavation. We are on the excavation and exhumation period. But when it comes to DNA analysis, depending on the type and the nature, we will definitely have to go for, as you said, the internationally reputed recognized places, because some of them may not be available here. So therefore, it will be done, but depending on the requirement. And those requirements are informed to us by the anthropological team led by Raj Somadeva, Professor, and the courts. Now, you're asking about the Krishanti Kumaraswamy case and that the remains been sent to Scotland. Now, this matter has been taken forward by the CID, for which the OMP has no information, and I did not have sufficient time to call for this information also. However, if you can, I will point you another factor. If you can refer these questions to the minister in charge of the police, he may be in possession of that information, but otherwise I will also look for it. Serious lack of time to get it down. About the last conference held in Jaffna, yes, is actually I met the official bar there. I was very honored to have Mr. Sumandiran also seated with till the end of it. Yes, they also did inquire about Chemmani. Actually, when I went to the Chemmani mass graves, Honorable MP, what I spoke with Professor Raj Somadeva and the team is actually now they're in the exhumation and the excavation stage. But there's another stage we have to go to for the processing. So what I did ask them was, without waiting for the complete excavation to be over, is it possible to start the second and the third stages? For which they could not give me an answer then and there. But they did agree that the JMOs and the anthropologists, including the leader of the team, Mr. Raj Somadeva, Professor Raj Somadeva, that they will have a discussion. Because my idea was also, without waiting till one stage is over, whether we can go for the other stages. So that will be discussed. And in fact, I have the one who suggested, they said they are willing to discuss that. So about the lawyers forum, as the government, we are committed to strengthening national forensic capacity in both the short and the long term, including in terms of DNA. International expertise will be involved in line with the requirements of the strategic move we are making and strengthening the capacity identification process. So we are fully aware that we don't have enough expertise here. So obviously, on the one side, we have to train our local staff. On the other hand, in instances where we have to directly contact the international experts to get help. But it will all arise. We'll do it how and when they arise. What further actions has the government undertaken to establish the truth regarding those buried in Germany and provide answers to affected families? The investigations are taking place under the jurisdiction of the Jaffna Magistrate Court, and we are committed to supporting the court and the tracing and investigation team and the OMP to establish the truth in the site of Germany. Obviously, one of the reasons for my visit also to make sure that things are functioning smoothly and the funds are available, because we cannot drag on this forever. But when I saw how the investigation is being carried out painstakingly with little brushes and everything, only then I realized how complicated this job could be. So as much as myself, my government, and even you as a representative, and the people are in a rush and a hurry to get things out, I do understand the time taken. But I can assure you, the truth will be found and it will be dealt with. Our government has no business covering anything up.
Honorable Chanakyan Rasamanikam.
Very
brief, Honorable Member.
Yeah, Honorable Deputy Speaker. Thank you, Honorable Minister. I think it's the first time in my experience where I have raised questions that a minister has said that they are even willing to consider getting down international expertise if the need arises. Honorable Minister, I can assure you that the need is there. Because, I mean, you can train the locals. That is excellent news, you know, for the future, right? For the, maybe if you find a mass grave in 10 years, by the time our experts, our locals have been trained, they will be able to handle it. But at present, like you very correctly said, I think we need to do this in two stages. Now, you have already exhumed 412 remains. Now, these 412 or 409, you said 409, 12 and 9, I don't say any, let's say about 400. So now, these remains you have found. Now, how long are we going to sit around and wait before we start work on that? So, like you very correctly said, if the officials can come up with a strategy where we can take it, where we stop the excavation, rather where we draw a line, where these 412, you deal with them separately, and any other future remains that you find, that you deal with them separately. But the point is, I would urge the government to use international expertise, because, Honorable Minister, these are very complex. I mean, I'm not an expert on this matter, but common sense tells me that skeletal remains from 1996 or 1998 or even prior to that would require extensive knowledge and extensive experience in identifying these. So for us to bring somebody down from overseas to get our own people trained and then for them to do this, Honorable Minister, doesn't sound like it will happen. So I think your answer also says that it's on the right, I feel that it's on the correct decision, but we would like for it to be expedited, because some of the members from your own party representing those areas have very little knowledge on these matters. So the statements that they make also makes things hard for you. And the final thing is also, I welcome the fact that you all have sealed the gun site camp, and that they are senior military officials like the Navy Command have, the investigations have started again. So we welcome all that. But like I cautioned the Honorable Prime Minister a year ago also, that 40% of this government's first term is coming to an end in September. So we have to, before the honeymoon period ends, you have to get these difficult, controversial things, contagious things dealt with. So thank you, Minister.
Honorable Minister, you would like to respond to that?
Honorable Prasmanikam MP, thank you so much. I think you are saying the right things, because I am also saying the same thing, but in a different level. That is, are we going to get international expertise? Of course, yes, we are. Right? Of course, we are. But it has to be on a compact situation where the court will inform these things need to be done. Only at that point, we can figure out which international agency, which international body has the capacity and the reputation to deliver it. And that we will do. That we will do. But only when it comes to that. Secondly, you and I are on the same page on this one, for the nature of to finish it expeditiously. This is exactly the reason why, just like you suggested, I asked the team whether we could go on for the next stage, at least for the things that has been uncovered. So that is for which we are planning to have a complete group discussion whether we can do it and go forward. I can assure you one thing, whether honeymoon period or not, what we started, we are going to finish. Because remember, these are things that has to be done. These are things that has to be done. And I will make sure that these things happen under my capacity as the Minister of Justice as fast as I can.